මේ අන්න දිසානායක මන්තුමාට මම විපක්ෂයේ කටයුතු ලිස්තුවක් ගෙනාවා. ඔබතුමා විනාඩි 15ක් දුන්නා. විපක්ෂයේ කටයුතු ලිස්තුව එතුමා නැහැ. ඒක ගැටලුවක් නෑ ඔබතුමා දුන්නා.
10යි.
අපි ගරු කරනවා. දැන් ආණ්ඩු කිරියල් ඇමතුමාට ඉස්සෙල්ලා එතුමා ඉල්ලුවා මේ ප්‍රශ්න 3ක් 4ක් එතුමා කිව්වා ආණ්ඩු වෙනුවෙන් ඒකට මම උත්තරයක් දෙනවා අපේ වෙලාවෙන්. කිරියල් ඇමතුමා just give me 10 minutes තමවටයි. ගරු කතානායක එතුමනි එතුමා කිව්වා පළවෙනි දේ go to go home. ඒකනේ බුදුවා කිව්වේ පළවෙනි go to go home කියලා. හරි ඊළඟට එතුමට මතක් කරනවා මේ ජනාධිපතිතුමා ඉල්ලස් වෙන්නේ නැහැ. අපි ඒකට ඒකට ඔබතුමාලගේ ওই යටි අරමුණත් එක්ක අපි හැප්පෙන්න ලෑස්තියි. අපි හැප්පෙන්න ලෑස්තියි. මේ අපි ඔක්කොම මේ ප්‍රජාතන්ත්‍රවල විහිව ඉන්න ඔක්කොම අපි දන්නවා. ඔබතුමාගේ ගේම් ටික. ඒක මූන්ටම කියන ඔබතුමාට. ඊළඟට ඔබතුමා කිව්වා දෙවණියට තමයි කතා කෙරුවේ. පළවෙනි දේ ගෝට ගෝ හෝම්. දෙවණියට තමයි දමුණාසේ කිරිපිටි මතක් වෙන්නේ. ගෑස් මතක් වෙන්නේ. තෙල් මතක් වෙන්නේ. එනිසා අපි කියනවා ගරු කතානායකතුමනි අවිපක්ෂයේ ස්තුතිවන්ත වෙනවා අද විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාටත් ඒ කණ්ඩායමටත් රණලික්කසේ මැතිතුමාටත් ඒ අනිත් අයටත් අද විවාදකෙන් තොරව ඡන්දකින් තොරව මේක අනුමත කරලා දුන්නා. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රටක් තියෙන්න ඕනේ ඔබතුමාලා දේශපාලනය කරන්න අපි ඔක්කොම දේශපාලනය කරන්න. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදියක් නැහැ. මේවට අපි මුණ දුන්නා 71 මැතිනිය කාන්තාවක් වුණාද මේකට මුණ දුන්නා. රටේ තරුණයෝ දහස් ගණනක් මරුණා එදා. කනත්තට එක්කන් ගියේ. කනත්තට දැක්කුවා. ඒ පාප කර්ම වලින් කවදාකවත් මිදෙන්න බෑ. ඊළඟට 88 89 60000ක් මරුණා මේ රටේ තරුණ තරුණියෝ. හරි ඒ නිසා ඒවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කිරිපෙටි ගෑස් තෙල් මේවා සංවේදී ප්‍රශ්න විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම මේක තේරුම් අරගෙන තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. මේක අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳගමු. මේක විසඳගමු. මේක අපිට විශ්වාසයක් දෙනවා අපිට විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේ තමයි ධනාත්මක తත්වය. ධනාත්මක පැත්තෙන් අපි බලන්න ඕනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක අමාරු කාලයක්. අපි ඒක දන්නවා. මේක ගැන කතා කරන්න ගියොත් අපිට පුළුවන් පහුගිය අවුරුදු පහට මඩ ගහන්න නැත්නම් වෙච්ච දේවල් කියන්න ලෝන් ගත්තේ ඔබතුමාට කියන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා ගත්තේවා අපිට ගහ ගන්න පුළුවන්. හැබැයි අපි රට අර්බුදකාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ලෝක ව්‍යසනයක් එක්ක කොවිඩ් එක හරහා අපි ඒක පිළිගන්න ඕනේ. බාණ්ඩ මිල මුළු ලෝකෙම වැඩි වෙලා තියෙනවා. තෙල් හික සමහර රටවල් වල ඇති වෙලා තියෙනවා. පෝලිං ඇතිලා තියෙනවා ලංකාව විතරක් නෙමෙයි. දැන් මේ සමහර අය පෙන්වන්න හදන්නේ මේ ලංකාව විතරයි මේක තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් කියනවා අපි අනිවාර්යයෙන්ම සැලසුම් සහගත ලෙස මේ ප්‍රශ්න ටිකට අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා කියලා. ඉතාමත්ම ගෞරවයෙන් අපි මේ සභාවෙත් මතක් කරනවා. අපි ජනතාවටත් අපි සියලුම දෙනා වෙනුවෙන් මම මෙලාදී මතක් කරනවා. ඊළඟට එතුමා කිව්වා කැබිනට් මණ්ඩලය ඉල්ලස් වුණා ඉතිහාසයේ පළවෙනි වතාවට කියලා. ඉතින් හොඳයිනේ. ඇයි අපි ඉල්ලස් වුණේ? කවුද ඉලේම ඉල්ලලා අස්සෙන්නේ? අපි ඉල්ලලා අස්සුනේ තමුන්නාස්සගේ ඉල්ලීමට. ඉතින් ආණ්ඩුවක් කරන්න අපි ආරාධනා කෙරුවා. අපි විපක්ෂ නායකතුමන් හොඳ අදහස් ගෙනල්ලා කතා කෙරුවා පළවෙනි රැස්වීමේදී. ඔබතුමාත් කතා කෙරුවා එතන. කතා කරලා ඔබතුමා ඉක්මනින් ගියා. ඒක මම කතා කරන්න කැමති වෙන්නේ නැහැ මේ වෙලාවේදී. ඊයේ පත්තරේ යන්න. ඒක මේ රටේ ජනතාව බලන්න හිටියා. ඔබතුමා මගේ නම කියද්දිත් මම උත් කියන්න ගියේ. ඉතින් අපි ඇයි එහෙම එක හොඳ දෙයක් නෙමෙයිද? ඡන්දේ බලයටපත්ට ආණ්ඩුවක් 69 ලක්ෂයක් ජනාධිපතිට අවුරුදු 5ක බලයක් දීලා වෙලා ජනාධිපති කරපුවාම ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවේ පිටවැඩ කරන්න. මේ කවුරුත් ව්‍යවස්ථාවේ පිටවැඩ කරන්න සූදානම් නැහැ. මේ දෙපැත්තේම ඉන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන අය. ඒක ඔබතුමාගේ යටි අරමුණ පේනවා. ඔබතුමා මේ විනාඩි 15 කතා කරුවේ ගෝට ගෝ හෝම් ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ ව්‍යවස්ථාවෙන් පිටවැඩ කරන්න. ඒක තමයි ඔබතුමා නුගේගොඩත් කිව්වේ. ඔබතුමා හිතන්න එපා මේ අපි මෝඩයෝ කියලා. ඔබතුමාගේ ඔය කතන්දර ඔක්කොම හොඳට අහගෙන ඉන්න අය. ඔබතුමාගේ ඔය කතන්දර වලට අහු වෙන අය ඇති. එහෙම අහු වෙච්ච අය ගියා කනත්තට. 71 88 89. ඒක ආපහු ගේන්න එපා. මේ රට ආපස්සට ගියනිච්ච කියලා එක්සත් ජාතික පක්ෂයත් බයිනවා. මෙහාටත් බයිනවා. හැබැයි තමුන්නාන්සලා මිනිස්සු මරාගෙන මේ රටේ ආර්ථික ගුණතර විනාශ කරවද ඔබතුමාලා ඒ කාලේ. අමද කරන්න එපා. නිකම් මේ තමුන්නාසේ සුදන වෙලා තමුන්නාසේ පක්ෂ සුදන වෙලා කරන්න තියෙන ඔක්කොම විනාශ කරලා මේ පක්ෂ දෙකට ගහන සූදානම් වෙන්න එපා. හරි තමුන්නාස ඇමතිකම් ගත්ත අපි ඔක්කොම දන්නවා. ඒ නිසා මම එතනට වැටෙන්නේ නැහැ. ඉන්න අපි ආදරේ මේ රටේ ජනතාවට කියනවා මේ තමයි කුරුවන්තණය. විවස්ථාවෙන් පිට කොහොමද වැඩ කරන්නේ? විවස්ථාවෙන් පිට වැඩ කරන්නේ කොහොමද? අපි විවස්ථාව ආරක්ෂා කරනවා කියලා අපි දියුරුම් දීලා තියෙනවා. ඒ නිසා විවස්ථාවෙන් පිට වැඩ කරගෙන තමයි තමුන්නාස කරුවේ 88 89 70 එකේ. ඒක තමයි අදත් කරන්නේ. අදත් අපි දකිනවා තරුණයෝ ගණනාවක් ඔබතුමා කියනම 69 ලක්ෂයේ ඡන්ද දුන්නයි බහැලා කියලා. ඔබතුමාලා හෙවිම ඇවිල්ලා විපක්ෂය මේ උද්ඝෝෂණ කරද්දී ඒවට රිංගලා ඒකේ ලකුණු ටිකක් ගන්න නම් තම උන්නාසයක් සෙනඟ කියලා. ඒ නිසා අපි කියනවා පැහැදිලිව කැබිනට් එක ඉල්ලලාස් උනේ අපිට ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා අපි හිතපු නිසා අපි ජනාධිපතිතුමා. ඒකට විවිධ අය තිබ්බා ඉල්ලස්සෙන්න එපා. මේකට මූණ දෙන්න ඕනේ. මේකට හැප්පෙන්න ඕනේ. සියලු දෑ කැමැත්තෙන් ඉල්ලස්සුන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි අපි ඉල්ලලාස් උනේ. ඔබතුමා ලන්න දවස් 52 ඔබතුමා සටනක් කෙරුවා. අපි සටනක් කෙරුවා. ඔබතුමා බලය දාලා ගියේ නේ අරලිගහ මන්දිරේ හිටියා. නේද? අපෙත් හිටියා එම. මේ කාලේ නෑ ඒක ජනාධිපතිතුමා කිව්වා නෑ. අපි අවස්ථාව දෙමු. මේක අරුබුදුකාරී සත්‍යයක්. අපි කොවිඩ් එකට මුහුණ දුන්නා. අපි මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්ත කියලා ජනාධිපතිතුමා කිව්වා. එන්නත ලබා දීලා. හැබැයි මේ ප්‍රශ්නේදී අපි ජනාධිපතිතුමා කල්පනා කෙරුවා කැබිනට් එක ඉල්ලලා අස්සෙලා ඔක්කොම එක දිලා වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි පළවෙනි දවසේ අපි සාකච්ඡා තිබ්බා. පක්ෂ ගණනාවක් හම්බුණා කියලා ජනාධිපතිතුමාව. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒ තමුන්නාන්සේලා එතන නැහැ. තමුන්නාන්සට ඕනේ අර්බුදය. තමුන්නාන්සට ඕනේ විනාශය. තමුන්නාන්සට ඕනේ ලේ දකින්න. තමුන්නාන්සට ඕනේ මිනිසු මැරෙනව දකින්න. තමුන්නාන්සට ඕනේ පොලිං. මේක තමයි ඇත්ත. ඔබතුමයි ඔබතුමගේ පක්ෂයයි ඕනේ පොලිං. ගෑස් පොලිම දකින්නකොට සතුටුයි. තෙල් පොලිම දකින්නකොට සතුටුයි. ඒක තමයි තමුන්නාස දකින්නේ. ඇයි? තමුන්නාසට පුළුවන් දේශපාලනය කරන්න. තමුන්නාසට ඕනේ විශ්වවිද්‍යාල ටික වහන්න. පාසල් ටික වහන්න. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමුන්නාසගේ පක්ෂය ඊයේ මුළු ලංකාවේම දරුවෝ ටික එළියට දාන්න ඔබතුමලා කටයුතු කරුවා. ළමයි අරගෙන දරුවෝ අරගෙන ඔහම තමයි 88 89 කෙරුව කතනාගේ තුමනි. 88 89 කෙරුවේ තුන් දෙනෙක් විතර ඇවිල්ලා තුවක් අරගෙන ගියා ගමේ ඔක්කොම ඉස්සර බැහැලා පාරේ ඇවිදින්න කියලා. නගරවලට ගෙනාවා. ඒක තමයි තමුන්නාන්සේගේ තුවක්කු සංස්කෘතිය. අද කරන්න හදන්නේ තේ ටික. ඔබතුමාට මං කියනවා කරුණාකර මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාර ඇතුළේ ඉන්න. ඕක පෙන්නලා ගිහිල්ලා ඔබ කරන්න හදන්න එපා. මේ රට විනාශ කරන්න එපා. අද බලන්න මේ මාස දෙකේ අපි බොහොම අමාරුවෙන් ගොඩනැගිලා කොවිඩ් එකෙන් බොහොම රට ආරක්ෂා කරගෙන මේ රටේ විදේශිකයෝ එන්න යනකොට තමුන්නාන්සේලා සංචාරකයෝ එන්න යනකොට මුළු රටම තමුන්නාන්සේලා ගිනි තිබ්බා. විපක්ෂය උද්ඝෝෂණ කෙරුවා. ප්‍රේමදාස මහත්තයා කන්නව. ඒකට අපිට ගැටලුවක් නැහැ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට කෙරුවේ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට. දැන් ජනාධිපතිතුමාගේ ගෙදරට පහර දෙනකොට එතුමා මරමු කියනකොට ඒ හොඳට කරපු අය ගියා. අපි දන්නවා අපිත් ඔය හිටෝ පක්ෂවල. ඊට පස්සේ කවුද මේක දැහැගත්තේ? දැහැගත්තේ තමුන්නාන්සේලා. වෙන කවුරුත් නෙමෙයි. ඒක තමයි ඇත්ත தත්ත්වය. එනිසා කරු කතානායකතුමනි මම මතක් කරනවා ව්‍යවස්ථාවෙන් පිට අපි කිසිසේත්ම අපි වැඩ කරන්නේ නැහැ. අපිට ජනතාව තීන්දුව කෙරුවොත් එන ඡන්දෙන් එහා පැත්තට දෙන්න අපි විපක්ෂය යවන්න තීන්දුව කෙරුවොත් අපි ඉන්නවා. හැබැයි ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න කිසිසේත්ම අපේ රජයේ සහ ගෝඨාභය ජනාධිපතිතුමා එක්ක අපි කිසිසේත්ම ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි රකින්නවා. අපි මේ රටේ පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය දිවි හිමියෙන් අපි රකින්නවා. කාටවත් දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕනේ. ඒ නිසා තමුන්නාසර අපි ඉතාමත් ආදරෙන් වැඳලා කියනවා මේ රටේ තරුණයෝ ටික පාට දාලා මරන්න හදන්න එපා. අනුරදී කුමාරදිසානගේ වැදතුමනි මම බොහොම ආදරෙන් පාසල් දරුවෝ ටික බස්සලා මරන්න හදන්න එපා. තමුන්නාස හදන්නේ මේ රට ගිනි තියන්න, රට විනාශ කරන්න. තමුන්නාසේලා එතන ඉඳලා වැඩ කරන්න කියලා මේ රටේ බුද්ධිමත් ජනතාවට හොඳින් මියදීහා බලන්න කියලා අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. තමුන්නාසේ ඊයේ වෙච්ච ප්‍රශ්නය මතක් කරවමම ඊයේ වෙච්ච ප්‍රශ්නය ගැන ඒකෙදී මේ රටේ ජනතාව දැනගත්ත. ඒක දින තමයි උද්ඝෝෂණ අඩු වුණේ. ඒක තමයි උද්ඝෝෂණ. අපේ පරණ මිත්‍රෝ එක්සත් ජාතිපක්ෂය කියලා කිව්වා. අපි අහුණා. මේකල තමයි මේක පිටිපස්සේ ඉන්නේ. මේ හදන්නේ මරන්න. ප්‍රේමදාස මහත්ය බලයට ගේන්න නෙමෙයි. මේ හදන්නේ කුමන්ත්‍රණයක් විප්ලවයකින් රටේ පාන්න බලය අල්ලන්න කියලා. අද විපක්ෂ ඉන්න අපිට කතා කරලා කියනවා. එනසකට කඩු කතා නැගදී ඔබතුමාගේ මම නැවත වාරයක් ඉන්නවා. ඔබතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී විහිළුවට ආවා. මිනිස්සු මැරුණා. ඔබතුමාගේ පක්ෂ ඔබතුමාට මතක ඇති. අද ඉන්නේ තමුන්නාසේලා. තමුන්නාසා තමයි එදා හිටපු ගෝනිබිල්ලෝ ටික. තමුන්නාසගේ සහෝදරිට මරන්න පාවා දීලා ගෝනිබිල්ලෝ වගේ වැඩ හැදුවේ තමුන්නාසේලා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේක මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා අපි කියනවා පැහැදිලි කරපු ප්‍රධානායකතුමනි, ආදරෙන් කියනවා මේ යන්න එපා. මේ 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 මිනි මරන යුගයට මේ රට ගෙනියන්න එපා. බොහොම ආදරෙන් ඉල්ලනවා. මේ රටේ තරුණ පරම්පරාවන් අපි ඉල්ලනවා. මේකට අහු වෙන්න එපා. මේ රටේ අහිංසක අම්මලා තාත්තලාගේ දරුවෝ කී දහහක් මරුණද ඒද? එතනට ගෙනියන්න එපා මේ රට. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ලියට ගෙනියන්න එපා. ආදරෙන් ඉල්ලන්නේ. අද තමුන්නාසගේ මන්ත්‍රීතුමලත් නැහැ, තුමීලත් නැහැ මෙතන. ඒ නිසා අපි ආදරෙන් කියන අනුදික ආදේශ මත ඔබතුමා ඉන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල මුහුණට පෙන්නලා ප්‍රජාතන්ත්‍රවාදී රටට පෙන්නලා යටින් කරන්න එපා. ඔබතුමා කිව්වනේ මොටර්සයිකල් තියෙනවා, හෙල්මට් තියෙනවා. ඒක අපි දන්නවා. ඔබතුමාලා කටයුතු කරපු ආකාරය. ඒ නිසා කරුණා දැන නැගතුමනි, මම බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අපි එකතු වෙලා මේ ප්‍රශ්න ටික විසඳගමු. ඡන්දවලට යන්න පුළුවන් නම් අපිට තීර තීඳු කළා. අපිට ඡන්දවලට යන්න පුළුවන්. හැබැයි මේ රටේ දුක් විඳින ජනතාවගේ මේ සියලුම ප්‍රශ්න ටික අපි එකතු වෙලා විසඳගමු කියලා ගරු කතා නැගතුමාගෙන් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මම ඉල්ලනවා.
ඡන්දවල ලක්ෂණ කියේ.
ගරු කතානායකතුමනි, අපි දවස් තුනක් ඉස්සේ පාර්ලිමේන්තුවේ විසඳුම හොයනවා. හැබැයි මම ඔබතුමාගේ අහන්න කැමති, අද රටේ තියෙන ප්‍රශ්න ඇති කරුවේ අපිද? පාර්ලිමේන්තුවද? දැන් ඔබතුමා කිව්වා ආර අර්බුදයක් එනවා කියලා. ඒ අර්බුදය ඇති කරුවේ අපිද? ඒ අර්බුදය ඇති උනේ
මම කිව්වේ නිසි පියවර නොගත්තොත් ආහාර අර්බුදයක් එනවා.
ඒ අර්බුදය ඇති උනේ විධායක ජනාධිපතිතුමා හිතුවක්කාර විදියට රසායනික පොහොර දහරක් ගෙවුවා. ඒකෙන් අස්වැන්න 150ක් අඩු වුණා.
රසායනික පොහොර දැන් දෙන්න අජේ තීරණ
කළා. ඒ දැන්නේ ඔබතුමා සපෝට් එක දෙනවා වගේ පොඩ්ඩක්. ඒ කමන්නේ මේ ආහාර අර්බුදය ඇති කරුවේ අපිද? අපෙන් පාර්ලිමේන්තුවෙන් ඇව්වද රසායනික පෝර වෙනුවට කාබනික පෝර අපි දෙමු කියලා ඇව්වද? ඇව්වද කතා නැගතුමා? ඇව්වනේ. හිතුවක්කාර තීරණයක්. ඔබතුමා දන්නවද අපේ රටේ ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියේ ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. ඔබතුමා මේ වගන්තිය දන්නවත් දන්නේ? පොඩ්ඩක් ලේකම් මහතුරු පෙන්නන්න. ප්‍රමාණවත් ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස පහසුකම් ලොකු ලයිස්තුවක් තියෙනවා. දැන්ම ජනාධිපතිතුමා දිවුරුද්දේ මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. එතකොට අපේ රටේ ජනතාවට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඒ වගේම නිවාස, අද ගියක් හදන්න පුළුවන් සිමෙන්ති කොටියක් 3000යි. ඇඳුගෙන කතා කරලා වැඩක් නැහැ. 100ට 300කින් වැඩි වෙලා. එතකොට අපේ රටේ ව්‍යවස්ථාවේ මේ කාර්යය තුර ලබා දෙන්න බැරි නම් ගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. ඒකයි මම කියන්නේ. ඉතින් මේ ඒ වගේම දැන් මොකක්ද උනේ 2019 බලයටපත් උනා. එතුමා මොකක්ද කරුවේ? 19 වෙනි ව්‍යවස්ථාව සංසදවල යටතේ විධායක ජනාධිපතිතුමාගේ බලතල අගමැතිතුමාට පාර්ලිමේන්තුවට කතා රැකතුමාට මෙදල් දුන්නා. ඒ තුන්ගොල්ලටම ස්වාධීන තීරණ ගන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. මොකද්ද කෙරුවේ? 2019 දින්නයින් පස්සේ මේ පාර්ලිමේන්තුවට දුන්න බලතල, අගමැතිතුමාට දුන්න බලතල, කතා රැකතුමාට දුන්න බලතල ඔක්කොම හවුසි කළා. සියලු බලතල ජනාධිපතිතුමා ගත්තා. ඒතර පාර්ලිමේන්තුව දුර්වල වුණා. අවලංගු කාසියක් උනා. ඒතර පාර්ලිමේන්තුව දුර්වල කරේ කවුද? විධායක ජනාධිපතිතුමා. දැන් පාර්ලිමේන්තුව දුර්වල කළා. පාර්ලිමේන්තුවේ විසුරුබිල්ලන. දැන් අපි මෙතන තීරණ ගත්තයි කියමුකෝ. අපිට මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ගරු කතා රැගතුමා. ඔබතුමා කියන්නකෝ. අපි විවාදයේ අවසානයේ යම් නම් තීරණ ගන්නවා. ඒවා ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න පුළුවන්, නොකර ඉන්න පුළුවන්. බලන්න 19 වෙනි ව්‍යවස්ථා සංසදයේ අපි ගෙඩාපු හැටි. කෙටුපත ඉදිරිපත් කෙරුවා. මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම මමයි සභානායකයා කියන එදායක ඉදිරිපත් කරුවේ. අපි කාරක සභාවල විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු එක්ක රැස් වුණා. අපි සංසෝධන පිළිගත්තා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවේ ඇතුලේ සංසෝධන පිළිගත්තා. අපේ මන්ත්‍රීවරු 45 ඉඳී හිටියේ කරු කතා නැගිතුමා. 45ක් තියාගෙන අපි තුරින් දෙකක් ගත්තේ කොහමද? මේක පාර්ලිමේන්තුවේ ඇතුලෙත් කාරක සභාවල සාකච්ඡා කරපු නිසා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් ධනමැති විවස්ථා සංසදයේ ඡන්දෙ දුන්නා. දැන් 20 කෙනාවේ කොහමද? 20 කෙනාවේ ජනාධිපතිතුමාගේ නඩු 35 කතා කරපු නීතිඥ මහතුරට එන්න කියලා කෙටුම්පත කඩන්න කිව්වා. ඒ කෙටුම්පත ගොඩස් ගල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා. ඔබතුමත් ඒකේ වැරදිකාරයෙක්. ඔබතුමා ආහංසික අධීක්ෂණ කාරක සභාව ඔබතුමාලා අතිටෙව්වා. පාර්ලිමේන්තුවේ වැදගත් පරතක් එනකොට ආහංසික අධීක්ෂණ කාරක සභා පසුගිය රජයේ පත් කෙරුවේ වගන්තියේ වගන්තිය සෙක්ෂන් බයි සෙක්ෂන් අධ්‍යයනය කරන්න. ඔබතුමා මොකද කෙරුවේ? ඔබතුමා අතිටෙව්වේ නැද්ද? ඔබතුමාත් කොටස්කාරයෙක්. පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ කඩදාටි වගුරුත් කියන්නේ කොටස්කාරයෙක්. ආංශික අධීක්ෂණ කාරක සභාවට ගියේ නැහැ. අපි පාර්ලිමේන්තුවට එනකොටයි දන්නේ මොකද්ද 20 වෙනි සංශෝධනය කියලා. ඒක හරිද? දැන් හැම අවස්ථාවෙම පාර්ලිමේන්තුව දුර්වල කළා. දැන් අපිට කියනවා උදව් කරන්න කියලා. ඉතින් මේ පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට පෝසිටිය ගෙනාවා. පෝසිටි පාඩත. මම මේ පාර්ලිමේන්තුවේ GLP සැවැත්තුමාගේ ඇහුවා. පෝට් සිටිගේ ගිනුම් පාර්ලිමේන්තුවට පාලනය කරන්න බලයක් තියෙනවද කියලා. උත්තරයක් හම්බුනේ නැහැ. පාර්ලිමේන්තුවේ පෝට් සිටි එක සම්බන්ධයෙන් මුදල් බලයක් නැහැ. මේක ඇති කරුවේ පාලකයන්ගේ මුදල් ගෙනල්ලා ඇතර හිර කරන්න. ඉතින් අවුරුදු දෙකක් අපාර තුල මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ඉන්නවද නැද්ද කියලා බලපුරති ආණ්ඩුව අද අපෙන් උදව් ඉල්ලනවා. ඉතින් මේකයි අවසනාවන්ත තත්ත්වය. ගරු කතානායකතුමනි, එම නිසා අද රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ඇති කරුවේ අපි නෙවෙයි. අපි ඇති කරුවා නම් අපිට විසඳුම් දෙන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තුවේ මුදල් බලය ගැන අපි කතා කරලා මා උදාරුවේ. දැන් තිරිකුණා බලය ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා සල්ලි ගත්තා. අපේ ගැහුවද? ජීසුමත් තීඩේට කෑල්ලක් දුන්නා වරායේ. අපෙන් ඇහුවද? කිසිම දෙයක් නැහැ. ඉන්දියාවට තව කෑල්ලක් දුන්නා. මොනවද දුන්නද කියලා අපි දන්නේ නැහැ. මුදල් ලැබෙතුමා පාර්ලිමේන්තුවේ දෙසැම්බර් මාසේ 10 වෙනිදායින් පස්සේ කතා කරලා නැහැ. අපි ලොකෝට කියනවා මුදල් බලය තියෙන අපිට කියලා. ඇමරිකාවට කෑල්ලක් දුන්නා. අපෙන් ඇහුවද එග්‍රීමෙන්ට් එක ඉදිරිපත් කරුවද? නැහැ. ඉතින් පාර්ලිමේන්තුව දුර්වල කරලා අපෙන් විසඳුම ඉල්ලනවා. ඉතින් විසඳුමක් ඕන නම් මේ විවස්ථාවේ වෙනසක් ඇති කරන්න ඕන. විධායක ජනාධිපති ක්‍රමය ගැන අපි දෙකොල්ලෝ මේක අහුවෙලා නැවත බලන්න ඕන. මේක අපි ඉදිරියට අරගෙන යනවද නැද්ද? හැබැයි මම එකක් කියනවා. අපි ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. බෝඩියා ගැබෙත්තුමා අර්ධද්වීපයක් ඉන්දියාව. ඒක කන්ටිනන්ට්. ඔව් මොකද්ද කියන්නේ? ගොවීන්ගේ ඉඩම් සභාගම් වලට දෙන පරතක් ගෙනාවා. මුළු ඉන්දියා පුරාම උද්ඝෝෂණ ලංකාවේ වගේ. ගොවි උද්ඝෝෂණ තියෙන කාලේ එතුමා ඡන්දයක් තිබ්බා. ප්‍රාන්ත 5න් 4ක් එතුමා පෙරදුරා. පස්සේ එතුමා දැනගත්තා. එතුමා ඒ පඩත් සියල්ල ඉල්ලාස් කරගෙන ගොවි ජනතාවගෙන් සමාව ගත්තා. ඒ ආදර්ශය අපේ ජනාධිපතිතුමාට පිළිපදින්න පුළුවන්. ජනතාවගෙන් සමාව ගන්න ඕනේ ඉස්සෙල්ලාම. මේ දුෂ්කරතා ඇති වෙනකොට මම කලින් කිව්වා වගේ විවස්ථාවේ 27 වෙනි වගන්තියේ ජනතාවට අවශ්‍ය ආහාර පාන, ඇඳුම්, ඒ වගේම නිවාස ලබා දෙන්න එතුමාට වගකීමක් තියෙනවා. තව ලොකු ලයිස්තුවක් තියෙනවා. මම කිව්වේ එකයි කිව්වේ. බෝඩි අගමැතිතුමා මාසෙකට කලින් තිබ්බ ප්‍රාද මැතිවරණ මොකද උනේ? එතුමා 5න් 4ක් දින්න. මොකද උනේ? ඉහත පාඩේ වුණා. ජනතාව ඉදිරියට ගිහිල්ලා කිව්වා I'm sorry කියලා. I apologize to the farmers. ඉතින් පාලකයෝ නිහතමානී වෙන්න ඕන. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි විධායක ජනාධිපති ක්‍රමය ගැන. අපේ විපක්ෂ නායකතුමා චෝදනාවක් කෙරුවා. විධායක ජනාධිපති ක්‍රමය තුල දෙගොල්ලොම එකගරක්. අපිට වෙනසක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුව ගාඩේ 19 වෙනි විවත්තා සම්මුදන ආරේ බලාත්මක කරන කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. අන්න එම නිසා මේ අවස්ථාවේදී මම කල්ලි කිව්වා අපෙන් උදව් ඉල්ලනවා. විරුද්ධ පක්ෂ නායකයෝ ගණනාවක් ජනාධිපති කොමිෂන් එකට ගෙනල්ලා. ඉතින් මේවා වෙනස් කරන්න ඕන. අනිත් එක රජයේ ප්‍රතිපත්තිය අධිකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගරු කතානායකතුමනි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක් තිබ්බා. ලැජ්ජයි අපිට නීතිඥ මාතෘරු හැටියට. මේ කවදාකවත් වෙලා නැහැ. මොකද ඒගොල්ලගේ සටන් පාටේ. ආණ්ඩුවේ ප්‍රබලයන් ඉන්න හැම නඩුවක්ම නිදොස් කොට නිදහස්. කවිහිලුවක් වෙලා. නිදොස් කොට නිදහස්. ඒක තමයි ආණ්ඩුවේ අධිකරණය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය. ඉතින් අපි උදව් කරන සූදානම් මේකයි අද උදේ අපි විපක්ෂ නායකතුමත් එක්ක ඊයේ සාකච්ඡාවක් කරුවා රාත්‍රියේ බබයි හර්ෂයි විපක්ෂ නායකතුමයි රජිත් බද්දු බණ්ඩාර මැතිතුමයි අපි කිව්වා මේ GST ටැක්ස් එක GST බද්ද අධිභාර බද්ද අපි විවාදයක් ගැතුව සම්මත කරමු කියලා. මොකද හර්ෂල් දිරිලා මැතිතුමාට මුදල් බාත්තාචි නිලධාරී කියලා තියෙනවා. තව 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 සති තුනකින් අපිට දැන් මිලියන 3 බටහා රාජ්‍යයක් ලැබුණා. බටහා රාජ්‍යයක් ලැබුණා අපේ ආණ්ඩුව අපේ ආණ්ඩුව බාර දෙනකොට ඩොලර් මිලියන 7.5ක් තිබ්බා. 7.5 මිලියන්. ෆයි. අයිති ක්ලික් පටයි බොන්නේ. එතකොට we are doing politics. ෆයි what's wrong? What's wrong? I am not saying what you said. I heard. ගරු කතානායකතු වෙන්නේ ගරු කතානායකතුමනි අපි බාර දෙනකොට 7.5 මිලියන් ඩොලර්ස් තිබුණා. හරි. එතකොට අද අපේ භාණ්ඩාගාරයේ තියෙන මිලියන 500කට අඩුවේ. මිලියන 500කට අඩුවේ. ඒ මුදල තව දවස් සති තුනකින් අවසන් වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඉතින් මේ ප්‍රශ්නය සැහැල්ලුවට ගන්න එපා. ජනතාව උද්ඝෝෂණ කරනවා. උද්ඝෝෂණ කරුවේ ඉස්සෙල්ලාම උද්ඝෝෂණ කරුවේ මොනවා ඉල්ලලාද? ගෑස් ඉල්ලලා. ඒ කාලේ ගෝට ගෝවම් කිව්වේ නැහැනේ. ඉස්සෙල්ලා ගෑස් ඉල්ලුවා. දුන්නේ නැහැ. ඊට පස්සේ විදුලි ඉල්ලුවා දුන්නේ නැහැ. කිරිපිටි ඉල්ලුවා දුන්නේ නැහැ. පාසල් වහලා ජනතාව එළියට වැස්සා. ඉතින් මේක සෑල්ඩුවට හිතන්න එපා. අපි ඉතාමත් දරුණු තත්ත්වයක තියෙන. ඉතින් අපි දෙගොල්ලෝ මෙක්කව් වෙලා අපි විපක්ෂයේ විධායක ජනාධිපති ධුරේ අවශ්‍ය කරන්න අපි කෙටුම් පොතක් ඉදිරිපත් කරනවා කරු කතා දාගෙන තිබුණා. ඉතාමත් ඉක්මනින්. ඒක සලකලා බලන්න. ඔක දෙකොල්ලන්ට එකට එන්න ලියවිල්ලක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට වෙලාව දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි සූදානම්. සමගි ජන බලවේගය අපි සාමකාමී විරෝධතාවලට අපි පක්ෂයි. We have a peaceful protest. මේක මේ විරෝධතාවය පටන් ගන්න සාමකාමීවනේ. හරි සාමකාමීවනේ. ඒ සාමකාමී උද්ඝෝෂණය දරණු වුණා. මොකද ජනතාවගේ පීඩනය හැමදාම වැඩි උන් නිසා. ඉතින් අපි අනු කුමාර මෙතුමා කිව්වා වගේ මේ රට මේ අගාධයට පත් කරමු. ජනාධිපතිතුමා මේ ස්ථානයේ තියාගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්ද කියන එකට අද ප්‍රශ්නාර්ථයක් මතුවලා තියෙනවා. ඉතින් තීන්දුවක් ගන්න. ඒක තීන්දුව ආණ්ඩුව අතේ. මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාට ස්තුතියි.
හොනබල් අලි සබ්රි.
ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මගේ කතාව කිරීමට පෙර පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ජෝන් මැක්ස්වෙල් මහත්මයාගේ මේ කෝට් එක කියන්න කැමතියි. A good leader is a person who takes little more than his share of the blame and little less than his share of the credit. ඒ කියන්නේ හොඳ නායකයෙක් පක්ෂ වේවා විපක්ෂ වේවා තමන්ගේ යම්කිසි දෙයක අතපසු වීමකට පිළිබඳව අනිත්‍යයට සාපේක්ෂව වැඩියෙන් වගකීම් බාර ගන්න ඕන. තමන් කරපු දේ පිළිබඳව ක්‍රෙඩිට් එක ලැබෙනකොට අනිත්‍යයට සාපේක්ෂව අඩුවෙන් ලබා ගන්න. මම හිතනවා අද මේක එකක දේවල් වලට ලඟු කරාට පොදුවේ මේ රටේ ජනතාව කියන පණිවිඩය ඉතා පැහැදිලියි. ඒ පණිවිඩය තමයි අපි මේකෙන් දේශපාලනය කරන්න උත්සාහ කරාට අවුරුදු 70ක් තිස්සේ මේ රටේ පාලනය කරගෙන ඇති ආකාරය පිළිබඳව අපිට පැහැදීමක් නැහැ. මේක හේතු කොටගෙන අපි ඉන්න අද තත්ත්වයේ දිහා බලන්න කියන එක. එම නිසා අපි දෙපැත්තට බෙදිලා එකිනෙකාට චෝදනා කරගෙන මේක තව දුරටත් පාලනය කරගෙන යන්නට බෑ කියන එක ඉතාමත්ම පැහැදිලියි. එහෙනම් තමයි ගරු කථානායකතුමනි, අපි සියලු දෙනාම දන්නවා හේතු රාශියක් තියෙනවා. මේක එක පැත්තකට විතරක් දාන්නට බෑ. අපිට ඉලක්කම් වලට ලඟු කරන්නත් බෑ. උදාහරණයක් ඇටියට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කිව්වා ඔබතුමන්ලා බාර දෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 7.9ක සංචිතයක් තිබුණයි කියන එක. ඒක හරි. ඒහා සමානව ඔබතුමාලා දැනගන්නට ඕන ඔබතුමන්ලාගේ කාලය තුල ISB වලින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක පමණ ප්‍රමාණයක් ණය ගත්තා. ඒ ණය වලින් මොනවද කරේ කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒවා මම මැචුව වීම සඳහා ඉස්සරහට එනවා. හර්ෂ සිල්ලම්තුමා මේ මන්ත්‍රීතුමා ඔබතුමා මේ ඉස්සරහට කතා කරන උත්තර දෙන්න. නෝ ඔබතුමායි කතා වෙද්දී උත්තර දෙන්න. No, please give me a minute. No, I won't stop. No, I am not here to fight with you. I am just telling that there is two perspectives in everything. We can blame, and I agree with the Honorable former Prime Minister who says if you go on with the blame game, ultimately it will end up where if Vijay didn't come, we didn't have a problem. Yeah, so, no, I am not doing it. No, that's what I am saying. No, give me. No, yeah, very good. Okay. No, agreed. So, Emanisa, අපි එකිනෙකාට චෝදනා කරගෙන නෙවෙයි මේ උගුලෙන් කොහොමද අපි එළියට එන්නේ කියන එක පිළිබඳව තමයි අපිට තියෙන ලොකුම වගකීම. මුලින්ම මම කියන්නට කැමති, මම මේ කැබිනට් එකේ හිටපු පහුගිය අවුරුදු එකහමාරේ කොලෙක්ටිව් සාමූහික වගකීමක් අපිට තියෙනවා. අපි පිළිගන්නවා ජනතාවට යම් අපහසුතාවක් සිද්ධ වෙලා නෙවෙයි විශාල අපහසුතාවයක් තියෙනවා මේකේ. ඒ ප්‍රොටෙස්ට් පිළිබඳව ඔවුන්ගේ ගෙදර තුල කරන්ට් නැතිකොට, ඩීසල් නැතිකොට, පෙට්‍රල් නැතිකොට, ගෑස් නැතිකොට ඔවුන්ගේ ආවේගය එළියට පිට කිරීම ඉතාමත්ම සාධාරණයි. මුලින්ම එහි මට තියෙන කොටස වගකීම මම බාර ගන්න ඕනේ. නැත්නම් හොඳට තියෙනකොට ඔක්කොටම හොඳට තියලා යම්කිසි දියක් වැරදුනාට පස්සේ පස්ස පැනලා දොරෙන් පැනලා දුවන එක නෙවෙයි සුදුසුකම. ඉතින් ඒ වගකීම මම බාර ගන්නවා. මගේ පැත්තෙන් මම මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ තියෙන තත්වයට යම්කිසි ප්‍රමාණයක. ඒක අපි නෑ කියන්නේ නෑ. අපි සංවේදී මිනිස්සු. අපි මේ දේශපාලනය කරලා ඇවිල්ලා තියෙන මේකෙන් කිසි දෙයක් ගන්න නෙවෙයි. යම් දෙයක් අපිට මේ රටට කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. අපිට අවශ්‍ය නම් අපි ගෙවපු ටැක්ස් ෆයිල් ටික මෙතනට දෙන්න පුළුවන්. අපි හම්බ කරපු මුදල් කීයද කියලා පෙන්වන්න. නමුත් ඒක නෙවෙයි මේ අද තියෙන ප්‍රශ්නේ. අපි මේ ප්‍රශ්නෙට කොහොමද විසඳුම් හොයන්න කියන එක. අපි දන්නවා පහුගිය කාලය තුල කොවිඩ් අර්බුදය හේතු කොටගෙන විශාල වශයෙන් අපිට බාධක තිබුණා. ලොක්ඩවුන් පිට ලොක්ඩවුන් ජනතාවගේ පැත්තෙන් බලනකොට සාධාරණයි. උන් බය වෙනවා. බය වෙලා ලොක්ඩවුන් ගන්නවා. ලොක්ඩවුන් ගන්නකට අපි දවස් 45ක් ලොක්ඩවුන් කරනකොට ආර්ථිකය සංකෝචනය වෙනවා. GDP එක 1%කින් විතර. ඒක ආයේ කොහොමද එළියට එන්නේ? ඊට පස්සේ කියනවා රෙමිටන්ස් ටික නවත්ලා යනවා. ඊට පස්සේ බෙලිම බ්ලැක් මාකට් එකක් ඇතුළු වුණා රෙමිටන්ස් වලට. ඔබතුමා දන්නව මට වැඩිය ආර්ථික විද්‍යාඥයෙක් හැටියට. මේ රටේ තියෙන අදට පත් වෙලා තියෙන තත්වය මෙතනින් අපි කොහොමද ගොඩ යන්නේ කියන එක පිළිබඳව බලන්නට ඕන. 2018 වර්ෂයේ ලංකාවට ටුවරිසම් වලින් විතරක් ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.4ක්. අද 2020 වර්ෂය වෙනකොට ඒක මිලියන 21 වර්ෂය වෙනකොට මිලියන 200කට වැටුණා. එහෙනම් මේක විශාල පාලනයෙන් තොර විශාල ප්‍රශ්නයක් මේක. මේක අපි අපිට තේරෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රොටෙස් කරන අයගේ ආවේග. නමුත් අවසාන විසඳුම මොකද්ද? මොකද්ද දෙන විසඳුම? මොනවද කියන්නේ? එක දෙයක් අපි මතක තියාගන්නට ඕනේ. අපි සියලු දෙනාම ඔබලත් 2018 දී තර්ක කරේ, පෙනී හිටියේ, දින 52කට ආණ්ඩුවට විරුද්ධව ඔය විදියටම ජනතාවත් එක්ක අර්ග කරේ මොනා කියලාද? ව්‍යවස්ථාව රැක ගන්න ඕනේ. ව්‍යවස්ථාව තමයි මේකේ උත්තරීතරම ලෝ එක කියලා. අද ඕගොල්ලෝම ඇවිල්ලා හිටගෙන කියනවා නෝ ව්‍යවස්ථාවෙන් එළියට ගිහිල්ලා අපි විසඳුම් හොයන්නයි කියලා. අද ඕක කියයි. ඉස්සරහට ඕකෙන් වෙන බලපෑම අපි කල්පනා කරලා බලන්නට ඕන. කිසිම මිනිහෙකුට මේ රටේ ආණ්ඩුවක් කරන්නට හම්බ වෙන්නේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්දට මිනිස්සු පාරට බහි. මොකද මේකට අපි අමාරුම කාලයක ඉන්නේ. කවුරු ආවත් මොන සක්‍ර දෙය ආවත් අපිට සිද්ධ වෙනවා විශාල පරිත්‍යාග රාශියක් කරන්න. අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරලා මේකෙන් එළියට එන්නට බෑ. එම නිසා අපි මේ මිනිස්සු ආවේගශීලී සාධාරණ 100% with them. නමුත් අපි ඒ ආවේග නිසි දිශාවට කළමනාකරණය කරගන්න ඕනට ඇත්ත කියන්නට ඕන. මම දිගටම හිතනවා ඒක ඇත්ත කියන්න ඕන කියන. මම දිගටම හිටියා කැබිනට් එක ඇතුළෙත් එළියෙත් IMF එකට දැන් නෙවෙයි අවුරුද්දකට ඉස්සලා යන්න තිබුණයි කියන එක. රුපියක මීට වඩා ක්‍රමානුකූලව පාලනය කර මේ ෆ්ලෝට් කරන්න ඕනේ කියන එක. ඩෙට් රීස්ට්‍රක්චරින් එකක් පටන් ගන්න තිබුණයි කියන එක. අනිවාර්යයෙන්ම ඔබතුමත් කිව්වා අපිත් කිව්වා නෑ කියන්නේ නෑ. එම නිසා ඒක තමයි අපි කියන්නේ. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ දැන්. නමුත් දැන් අපි බලන්න ඕන මේ තියෙන අර්බුදයෙන් කොහොමද අපි ගොඩ එන්නේ. එහෙම ගොඩ නොආවොත් ඔබ කියන ආකාරයට විශාල ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තුවට එළියේ පාරේ මතුවෙනවා. ඒ මතුවෙන්නේ ආණ්ඩුවේ ඉන්න අපිට විතරක් නෙවෙයි සියලු දෙනාටම විරුද්ධව 225 විරුද්ධව මේ ක්‍රමයට විරුද්ධව. එහෙම මතුවුණාට කමන්නේ නැහැ. ඒකෙන් සාධාරණ පිළිතුරක් ලැබෙයි කියලා. නෑ මම බලාපොරොත්තු වෙන්නේ නෑ එහෙම පිළිතුරක්. ඊට වඩා අරාජිකත්වයකට යයි. ඔය කොන්ස්ටිටියුෂන් එක කඩනවායි කියන එක අපි දැක්කා. සිරියාවේ අපි දැක්කා. ලිබියාවේ අපි දැක්කා. අෆ්ගනිස්තානයේදී අපි දැක්කා. යෙමනේ අපි අත්දකින්නවා. ඉරාකේ අපි අත්දකින්නවා. ඉරාකේ පහුගිය මාසේ තෙල් වලින් විතරක් ඩොලර් බිලියන 12.1ක ඇමරිකන් ඩොලර් 12.1 billion income for one month, February. Still they can't run because structures are collapsed. ඒ හින්දා මම හිතනවා අපි මේක තේරුම් ගන්නට ඕන. මේක තාමත්ම බරපතල තත්වයක්. මේකෙදී මම ඒ හින්දා තමයි මම හිතන්නේ මහ ජනතාවට මේක ප්‍රොටෙස්ට් කරන්න අයිතියක් තියෙනවා. නීතිඥවරයෙක් හැටියට අපි හැමදාම පිළිගන්නවා ඒ අයිතිය තිබිය යුතුයි කියලා. ඒ අයිතියේ හින්දා අපි දිගටම ඇතුළේත් එළියෙනුත් ඒ වෙනුවෙන් පෙනී හිටියා. අවසාන වශයෙන් ඒකට ඇහුම්කන් දීලා තමයි අර අපේ ජොන්ස්ටන් ඇමතුමා කියපු වගේට අපි ජනතාවගේ කතාවලට ඇහුම්කන් දීලා තමයි අපි අකුල ගත්තා. මොනවද අකුල ගත්තේ? සමාජ ජාලා තහනම අකුල ගත්තා. අපි ඇතුළේ ඉඳලම විරෝධය පෑවා. හදිසි නීතියත් අපි අකුල ගත්තා. ඒක නරක නෙමෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට හොඳ දෙයක්. කැබිනට් මණ්ඩලය එතුමා කිව්වා වගේ සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. අපි තෝරාපත් කරගෙන අවුරුදු 5කට මාස 16යි මාස 18යි ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි ඉල්ලාස් වුණා. ඊට පස්සේ අපි අන්තර්වාලන පාලනයකට ඔබතුමන්ලට ආරාධනා කර අධිකර ජනාධිපතිතුමා සියලු දෙනා එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳමුයි කියලා. ඒ ඔබතුමාලා ගාව තිනවනම් දක්ෂ විදක්ද එහෙම නැත්නම් ආර්ථිකය පිළිබඳව යම් අවබෝධයක් තියෙන අය මේකට ඇවිල්ලා ජොයින් වෙන්න තිබුණා. දැන් අපේ හර්ෂ මතුමාට අපි ආරාධනා කරනවා ඇවිල්ලා මේක බාර ගන්න කියලා. අපි දෙන්නම් ඔබතුමාට. ඔබ කරන්න. අපි උදව් කරන්න. ඔබ කියනවා නම් අපි ඒකයි ඒ ආරාධනාව දුන්නේ. ඒ හින්දා මම ජනාධිපතිකම් ඒක ඔයගොල්ලෝගේ පැත්තෙන් දෙන්න. ඒක ජනතාවෙන් දෝරගත් එක අවුරුදු 5කට. ඒ හින්දා දැන් ඔබතුමාලා මේක විහිළුවකට ගන්න එපා. අපි යෝජනාව කරේ කවුරු හරි ඉන්නව නම් ඇවිල්ලා කරන්න. ගරු හර්ෂ මැතුමනි ඔබතුමා දන්නවා ඔබතුමා කියලා තියෙනවා ඉරාන් වික්‍රමරත්න මැතුමත් කියලා තියෙනවා ඔබතුමන්ලට හිටපු හොඳම බොස් තමයි මංගල සමරවීර මහත්මයා කියන්නේ. නේද? ඉව නේද? ඔබතුමා කියලා තියෙනවා. මංගල සමරවීර මහත්මයා ඇවිල්ලා ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි. එතුමා හොඳ මුදල් අමාත්‍යවරයෙක් කියලා ඔබතුමා කියනවා. ඉරාන් වික්‍රමරත්න මහත්තයත් කියනවා. මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නැහැ. හොඳ මුදල් අමාත්‍යවරයෙක් වෙන්න. හොඳ ලිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. හොඳ ඩිසිෂන් මේකර් කෙනෙක් වෙන්න ඕනේ. සියලු දෙනාටම කතා කරලා ඉන්නකෝ. අය ඔබතුමා ඔබතුමායි කාලෙදි කතා කරලා කියන්නකෝ. ඉතින් ඉන්නකෝ.
ඉතින්
ඉන්න. ආ මේ ඉතින් ඉන්නකෝ. ඉතින් මම අපි ඒක තමයි දැන් බාධා කරන්න එපා. බාධා කරන්න එපා මට කතා කරන්න දෙන්න. එතකොට අපි මේ ඒකෙන් පෙන්නුම් කරන්නේ අපි මේ ප්‍රශ්නයේ බරපතලකම පිළිබඳ තේරුම් අරන් තියෙනවා. ඔබතුමන්ලාට මේකට එකතු වෙලා අපිත් එක්ක විසඳුම් හොයන්නයි කියලා අපි ආරාධනා කරලා තියෙනවා. ඊට වඩා මොනවද කරන්න කියන්නේ? ඊට පස්සේ අධිකර ජනාධිපතිතුමා මේ වෙනකොට ඔබතුමා දන්නෝ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන නන්දලාල් වීරසිංහ මහත්මයාව අලුත් ගවන හැටියට පත්කිරීම සඳහා සියලු කටයුතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා දෙයි කියලා. හෙට වෙනකොට එතුමා වැඩ බාර ගනි. එතුමා පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා සියලු දෙනාම ඒක හොඳයි කියලා හේල් කරලා තියෙනවා. ඒත් එක්කම ඔබතුමලා දන්නවා කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් වන ડોક્ટર ඉන්ද්‍රජිත් කුමාරසාමි මැතිතුමාව හිටපු මහ බැංකුවේ අධිපතිතුමා ප්‍රොෆෙසර් ශාන්ත දේවරාජන් මැතිතුමා ජෝර්ජ් ටවුන් යුනිවර්සිටි එකේ ඉකොනොමික් ප්‍රොෆෙසර් ડોક્ટર ශාමිනී කුරේ මහත්මිය IMF එකේ විශේෂ විශේෂඥවරියේ ඔවුන් ඇතුළුව කණ්ඩායමක් පත් කරලා තියෙනවා. එයින් අපිට දැන් වෙලා තියෙන්නේ මම හිතන විදියට මේන් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක කල්පනා කරලා බලන්න. ගරු කතානායකතුමනි, පිතා විශේෂයෙන්ම කියන්නට ඕන මිනිස්සුන්ට ඉතාමත්ම ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොරව සාමකාමීව තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම අයිතියක් විතරක් නෙමෙයි, ඒක යුතුකමක්. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒක ප්‍රචණ්ඩත්වයේ වෙත යනවනම් අපිට ඒක කිසිසේත්ම සාධාරණීකරණය කරන්නට බෑ. මේ පාර්ලිමේන්තුවේ සිටින ප්‍රශාන් රණසිංහ මහත්මයාගේ, කේලිය රඹුක්කැල්ල මැතිතුමාගේ, කාංචන විජේසේකර මැතිතුමාගේ ඇතුළු මිනිස්සුන්ගේ ගෙවල් වට කරගෙන ගල් ගහලා බය කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒක පිටිපස්සේ කවුද ඉන්නේ? ඒක ඔව්, ඊට පස්සේ ඊයේ මම දැක්කා මර්ජාන් ෆලිල් මැතිතුමාගේ ගෙදරට. ඉතින් එතකොට අපේ පියල් නිශාන්ත මැතිතුමාගේ ගෙදරට මේක අස්සේ වෙනම ස්වරූපයක් දෙන්න උත්සාහ කරනවා. මේකෙන් අපි වැළකීලා ඉන්නට ඕන. මේක ගිනි අවුලන්නට එපා. මේක ගිනි අවුලලා අපිට බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි විශ්වාස කරන්නේ අපි ඉදිරියට යා යුත්තේ මේ සියලු පීඩා විඳගෙන කොහොමද මේ රටපත් වෙලා තියෙන උගුලෙන් එළියට එන්නයි කියන එක. අපි මම කියන්නට ඕන ඊයේ වෙනකොට කතාවක් තිබුණා අපි පඩිය ගෙවන්නේ නැහැ කියලා. ඊයේ වෙනකොට බිලියන 123ක් ගෙවලා පඩිය විතරක් නෙමෙයි ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් එකක් ගෙවලයි කියන එක අපි කියන්නට ඕන මේ රටේ ආරක්ෂා කර ගැනීම සඳහා. අද වෙනකොට තවත් බිලියන 13ක් අපි රිලීස් කරනවා. ඒ අනුව අප්‍රේල් මාසෙට තියෙන සියලුම ගෙවීම් ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් එකක් ගෙවලා මේ රටේ ජනතාවගේ අර මෙත පළවන තිබුණු ඒ කුතුහලය ඇති කරලා දැමීම සඳහා අපිට මේ ආර්ථික බාධා මැද්දෙත් මේ අන්තර්කාලීන කාලය තුලත් කරගන්නට හැකි වෙලා තියෙනවා. ඊට පස්සේ ගරු කතානායකතුමනි, මා ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලන්නේ පෙරේද මම දැක්ක හිටපු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරන අපිට තියෙන ඩොලර් අර්බුදය. මේ මොනව කරත් මේ දරුවෝ පොඩි දරුවෝත් ඇවිල්ලා මේ ප්‍රචණ්ඩ මේ සමහර උද්ඝෝෂණ වල ඉන්නවා. මම දැක්ක ජනාධිපති මාන්දරේ ඉදිරියට ඇවිල්ලා ඒ ළමයි නටනවා. පොඩි ළමයි කාර්යාලයේ ඉස්සරහ අවුරුදු 13 14 ළමයි. ඒ ළමයින්ට මේක බරපතලකමක් තේරෙන්නේ නැහැ. අපි හිතන්න තෝරන දරු කතානායකතුමනි, ඉදිරියට ওই විදියට ගියාම කවුරුවක්වත් මේකට වග කියන්නේ නැත්තම් මං මිනිස්ටර් පෝස්ට් වල මිනිස්සු වාඩි වෙන්නේ නැත්තම් කවුද මේකට වග කීම ගන්න? කාට විරුද්ධව ඉස්සරහට ප්‍රොටෙස්ට් කරන්න? මේක විනාශ වුණාම කොහෙටද යන්නේ? දැනට පොලිමේ හරි හිඳලා තියෙන දේවල් පොලිමෙන් හිටියත් නොලැබුණ වෙලාවක මොකද්ද වෙන්නේ? ඒ හින්දා මේකට විසඳුම කොහොමද අපි මේ රටට විදේශ විනිමය බැලන්ස් ඔෆ් පේමන්ට් ක්‍රයිසිස් එකක් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේ විදේශ විනිමය කොහොමද ගෙන්න ගන්න කියන එකට විසඳුමක් අපිට දෙන්න. එහෙම නැතුව මේක පාර්ලිමේන්තුවෙන් එළියට යන්න අපි හිතමුකෝ යව්වයි කියලා. වෙනම පට්ටියක් ඇවිල්ලා මෙතන වාඩි කරා කියලා ඩොලර් එනවද? ගෑස් සිංගිය නැති වෙනවද? විදුලි බලය කප්පාදුවකින් තොරව දෙන්න පුළුවන්ද? විදුලි බලය දිහා බැලුවමන් ගරු කතානායකතුමනි, අපිට ලංකාවේ තියෙන සියලුම විදුලි බලාගාරවලට හැමදාම මේ ෆර්නස් සොයිල් දීලා හැමදාම ඩීසල් දීලා සම්පූර්ණ කැපැසිටි එකට රන් කරත් පැය 4ක විදුලි බල කප්පාදුවක් සිද්ධ කරන්න වෙනවා unless 50ක කැපැසිටි එකකින් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවුනොත් ඉතින් මේ ආණ්ඩු වෙනස් වුණා කියලා ව්‍යවස්ථාවෙන් එළියට ආවයි කියලා ජල විදුලි හැදෙනවද මේ తాවකාලික පැලස්තර බොරු තව රැවටීමක් කරන්නට එපා අපේ රට මේ අවුරුදු 70 තුලම කරලා තියෙන්නේ එකිනෙකාට චෝදනා කරලා ඡන්දය අරගෙන ආණ්ඩු පිහිටීමට උත්සාහ කිරීම මිසක රටක් කරන හැටි ගැන පිළිබඳව කිසිම උනන්දුවක් නැහැ. ඉතින් මම කියනවා මේ ඇත්ත මේ සත්‍ය පැහැදිලි කරලා දෙන්නට ඕන. කවුරු ආවත් අපි මේ සම්පූර්ණයෙන්ම ඩීසල් ටික ගෙන්න ගත්තත්, දැවි තැල් ටික ගෙන්න ගත්තත්, ලංකාවේ තියෙන සියලු බලාගාර සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණත්, ජල විදුලිය නැතුව අපිට විදුලිය දෙන්න බෑ. දෙදා එතකොට පහුගිය කාලේ දිහා හැබීට බලන්න මම අද්දික් කරන්න කැමති නෑ මොන කාලයෙන් පස්සේ මේ රටේ විදුලි බල පද්ධතියට අලුතින් මෙගාවොට් කීයක් එකතු කරලා තියෙනවද කියලා 2014 න් පස්සේ කිසිම දෙයක් එකතු වෙලා නෑ තේමයි ප්‍රතිවිපාක ඒවයි ප්‍රතිවිපාක ඉතින් ඒක හින්දා මම හිතනවායි අපි මේකට වඩා වැඩි වෙනස් විදියට බලන්නට උන මම හිතන අපිට තියෙන ඔප්ෂන් කීපයක් විදේශ විනිමය කොහමද ගෙන්න ගන්න අපිට ගෙවන්න තියෙන ඩොලර් හිඟයට කොහමද අර්බුදයට කොහමද විසඳුම් හොයාගන්න ජූලි මාසයේදී අපිට එනවා බිලියනයක ඩොලර් බිලියනයක ගෙවීමක් කරන්න ISB එක ඒක කොහමද අපි රීස්ට්‍රක්චර් කරන්නේ ඒකට IMF එකට යෑම මිසක මට පේන විසඳුමක් නැහැ World Bank එකත් එක්ක සාකච්ඡා කරනවක මිසක අපිට පේන විසඳුමක් නැහැ ADB එකත් එක්ක bridging finance එකක් ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් කරනවා මිසක වෙනම පේන විසඳුමක්වත් නැහැ. එහෙනම් මම හිතනවා රට අස්ථාවර වෙනකොට රට ඇතුලේ පාලනයක් නැතිකොට රටේ වග කියන අමාත්‍යවරයෙක් නැතිකොට කවුරු එක්කද IMF එක සාකච්ඡා කරන්නේ? කවුරු එක්කද World Bank එක සාකච්ඡා කරන්නේ? කවුරු එක්කද ADB එක සාකච්ඡා කරන්නේ? කවුද රීස්ට්‍රක්චර් කිරීම සඳහා ෆයිනෑන්ෂල් කන්සල්ටන්ට් පත් කරන්නේ? කවුද රීස්ට්‍රක්චර් කිරීම සඳහා නීති උපදේශකව පත් කරන්නේ එඳ මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමන්ලාගෙනු මේ සත්‍ය තේරුම් ගන්නට මේ සත්‍ය තේරුම් අරගෙන අපි නැවතත් ආරාධනා කරනවා පුළුවන් නම් අපිට මේ කිසිම පෝස්ට් එකක් අවශ්‍ය නැහැ ඒකෙන් ලැබෙන දේකුත් නැහැ අපි කියන්නේ අපි එකම එකතු වෙලා අර මට මතකයි ඒ කාලේ අලේ මෝලාන මැතිතුමා කියනවා තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනි කියලා හා බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ එහා සමානයි ඔබතුමාට ආණ්ඩු කරන්නත් ඔබතුමාට මේ ඔබතුමන්ලාට මේ ආණ්ඩුව කරන්නත් එව නැත්තම් ඔබ රුමානට මේ ආර්ථිකය හදන්නත් මේ රට ආරක්ෂා කරගන්න මේ රට විනාශ වෙලා ගියොත් මේ රටේ ආර්ථිකය කඩාකප්පල් වුණොත් නැවත අවුරුදු කීයකට ආපස්සට යයිද කියන එක අපි හැමෝම දන්නවා අපි සියලු දෙනාම දන්නවා ලෙබනනයට මොනවද වුනේ කියන එක ලෙබනනයක් නොවීම සඳහා අපි වගබලා ගත යුතුයි ඒ වගබලා ගැනීමේ ක්‍රියාපටිපාටි හා වගකීම විශේෂයෙන්ම ගාම් ආණ්ඩුවට තියෙනවා කියන එක අපි පිළිගන්න. හැබැයි හේහා සමාන වගකීම්. හේහා සමාන හෝ ඊට නොදැවෙනි වගකීම්. ඔබතුමන්ලාටත් තියෙනවා. විපක්ෂයටත් තියෙනවා. එහින්දා මම නැවත වතාවක් ආරාධනා කරන්නේ මේ අන්තර්කාලීන පාලනයකට සම්බන්ධ වෙන්න ඔබතුමන්ලා සතු ඒ විශේෂඥ දැනුම රට වෙනුවෙන් ආයෝජනය කරන්න. අපි වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් ආයෝජනය කරන්න. මේ අවස්ථාවේදී රටපත් වෙලා තියෙන ඔබතුමා දන්නවා මම කියන්නට ඕනේ ඔබතුමා ඊයේ වාඩි වෙලා හිටියා. ගරු අන්ඩ්‍රපිය දර්ශන යාපා මැතිතුමාගේ නායකත්වයේ සභාපතිත්වයේ තිබෙන පබ්ලික් account committee එකේ ඔබතුමා දන්නවා தত্ত্বය යථාර්ථය. ඒ යථාර්ථයෙන් ගොඩ ඇදීම සඳහා අපිට තීන්දු තීරණ දෙන්න යෝජනා දෙන්න. ගරු අන්ඩ්‍ර කුමාර දිසානායක මැතිතුමා කතා කරා. එතුමා විසඳුම් දෙන්නේ මේ අවස්ථාවෙන් කොහොමද ප්‍රයෝජනයට අරගෙන ආණ්ඩුව ගෙදර යවලා ආණ්ඩු පාර්ලිමේන්තුවෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව ව්‍යවස්ථාවෙන් ඔබට ගිහිල්ලා පොලිටිකල් විසඳුමක් දෙන්න අපි දුන්නයි කියමුකෝ ඒකෙන් පුළුවන් ද මේ අර්බුදයෙන් ගොඩ එන්න ඒකෙන් පුළුවන් ද මේ බැලන්ස් ඔෆ් ක්‍රයිසිස් එක නැති කරන්න පේමන්ට් ක්‍රයිසිස් එක නැති කරන්න ඒකෙන් පුළුවන් ද මේ මිනිස්සු පාරේ බැහැලා ඉන්න හෙට මේක විසඳුනයි කියලා මාසෙකින් ආපස්සට ගෑස් නැති වුණාම මිනිස්සු අරගල නොකර ඉඳීද පෙට්‍රල් නැති වුණාම මිනිස්සු අරගල නොකර ඉදීද? කිරිපිටි නැති වුණාම මිනිස්සු අරගල නොකර ඉදීද? නෑ, ඒක විසඳුමක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි. විසඳුම මෙහි ප්‍රධානම විසඳුම 80%ක් මේ විසඳුම ආර්ථිකය මත පදනම් වෙන්නට ඕන. ආර්ථිකය මත විසඳුමේ 90%ක් ඩොලර් අර්බුදය මත ගැටලුව තියෙනවා. ඕනෑම විසඳුමක් ඒක මත පදනම් වෙන්නට ඕන. ඒ මත පදනම් නොවන විසඳුමක් තාවකාලික පැලස්තරයක් විතරයි කියන එක අපිට කියන්නට තියෙනවා ගරු කතානායකතුමනි. මොකද මේ කවුරු ආවත් ආයෙත් මේ මිනිස්සු ඇවිල්ලා පාරට බැහැලා ප්‍රොටෙස්ට් කරනවා. ලෙබනනේ අපි දැක්කා ආණ්ඩු මාරු වුණා. අන්තර්කාලීන ආණ්ඩු ආවා. අලුත් අගමැතිවරුන් ආවා. ඔවුන් කියනවා අපිට දැන් කතා කරන්න කවුරුත් නැහැ. IMF එකත් දැන් අත හොදගෙන. ඔබතුමා දැක්ක ඊයේ පෙරේදා පාකිස්තානේ IMF බේල් අවුට් එකක් සඳහා සාකච්ඡා කරගෙන හිටියා. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණා. පාර්ලිමේන්තුව ඩිසෝල්ව් කරා. අලුත් ඡන්දයකට ගිහිල්ලා තියෙනවා. ඊට විරුද්ධව සමහර කට්ටිය සුප්‍රීම කෝට් ගිහිල්ලා තියෙනවා. IMF මොනවද කියන්නේ? අපි මේක හොඳින් නිරීක්ෂණය කරගෙන ඉන්නවා. අලුත් ආණ්ඩුව පියුටුවට පස්සේ අපි සාකච්ඡා කරනවා. රටක් වශයෙන් ඒක කරන්නට අපිට වෙලා නැහැ. අපි වහාම මේක සම්බන්ධයෙන් මැදිහත් වෙලා කතා කරලා බේල් අවුට් සඳහා අවශ්‍ය දේවල් කරගෙන යම් කිසි දෙයක් මොරටෝරියම් එකක් හෝ බ්‍රිජින් ෆයිනෑන්ස් එකක් හෝ එහෙම නැත්නම් සාකච්ඡාවක් හෝ ආරම්භ නොකරා නම් ජූලි මාසයේ අපිට තියෙන මැචුව වෙන ISB එක නොගෙවුවා නම් මම කියන්නට ඕනේ නැහැ. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි. මට තියෙන සාමාන්‍ය බුද්ධියක්. කියවලා තේරුම් ගත්ත දේවල්. ඒක හොඳයි මම හිතනවා අපි කවුරුත් ඕනවට වැඩිය අපිම තමයි විද්‍යාඥයෝ කියලා හිතා ගන්න නැති එක. මොකද ඒ අය තමයි ආර්ථිකය සමහර වෙලාවට වෙනම දිශාවකට යවන්නේ. විද්‍යාඥයෝ නොවන තරමට හොඳයි. සාමාන්‍ය බුද්ධියේ උපයෝගී කරගෙන විද්‍යාඥයන්ට ඇහුම්කන් දීලා ඔවුන් එක්ක සාකච්ඡා කරලා තීන්දුව තීරණ ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මම හිතනවා එම නිසා නැවත වතාවක් මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබ සියලු දෙනාගෙන්ම මේ පිළිබඳව අර හිටපු ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරපු ආකාරයට අවශ්‍ය නම් ලංකාවට ආධාර කිරීම සඳහා අපේ හිතවත් රටවල් එක්ක ක්ලබ් එකක් හදන්න ඉන්දියාව ජපානය චීනය දකුණු කොරියාව පුළුවන් නම් මැදපිටික රටවල් EU එක එක්ක කොන්සෝටියම් එකක් හදන්න උත්සාහ කරලා බලන්නට ඕන. IMF එක එන්ගේජ් වෙන්නට ඕන. අනිකුත් මල්ටිලැටරල් ඒජන්සීස් එන්ගේජ් වෙන්නට ඕන. ඩෙට් රීස්ට්‍රක්චරින් එකක් ආරම්භ කරන්න. ඒක කරන්නට මම හිතනවා ලොකු ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා අපිට අන්තර්වාලී වශයෙන් හරි ඔබතුමන්ලට සම්බන්ධ වෙලා කොමන් ෆ්‍රන්ට් එකක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් නම්. මම හිතනවා මේ වෙලාවෙත් රට ඉදිරියට දාන්න පක්ෂ ඊට පස්සේ දාන්න කියලා ඉල්ලා සිටිමින් අපි නැවත වතාවක් මේ තියෙන වර්තමාන ගැටළු වලට විසඳුම් සෙවීම සඳහා කැපවීමෙන් වැඩ කරමුයි කියන එකත් ප්‍රචණ්ඩත්වයේ පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. ප්‍රචණ්ඩත්වයේ මේ කිසි දෙයකට විසඳුමක් නෙවෙයි. ප්‍රචණ්ඩත්වය අද අපිට යොමු වෙයි ආණ්ඩුවේ ඉනහින්ද හෙට ඔබට යොමු වෙයි. අවසාන වශයෙන් මේක අරාජිකත්වයට යයි. අපි මේ වගේ රටවල් රාශියක් පෞගිය අවුරුදු විශේෂයෙන්ම පෞගිය අවුරුදු 10 12 තුල දැකලා තියෙනවා. ඒ හින්දා එතනට යන්නේ නැතුව මේක සාමකාමී තැනකට යොමු කරමු. යම් පොදු එකඟතාවයකට යමු කියලා යෝජනා කරමින් අපෙන් ඒ සම්බන්ධයෙන් කළ හැකි සියල්ල අපි කරන්නට උත්සාහ කරනවායි කියන එක සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල සාමකාමී ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා අයිතිය සම්පූර්ණයෙන් අපි පිළිගන්න අතර එය පාලනයට නීතියේ ප්‍රමාණයට ඉක්මවා ගිහිල්ලා කිසිවක් කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකත් ඒක කිරීම අපි අනුමත කරන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි අද අලි සබ්‍රි හිටපු ඇමතිතුමා කතා කරේ මේ ඔවුන් මේවා දැනගෙන හිටියා ප්‍රශ්නේ තුමාද සහ සමහරු දැනගෙන හිටියා. නමුත් ඔවුන්ට ඒ කළ යුතු දේ කරගන්න හැකියාවක් තිබුණ නැහැ කියලා. ඒක පුදුම වැඩක්නේ. දැන් ඔබතුමා කියනවා අවුරුදු එකමාරක් තිස්සේ කිව්වලු ඔබතුමා IMF එකට යන්න කියලා ගියේ නැල්ලු. ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමා 2020 නොවැම්බර් මාසේ 18 නැත්නම් 19 තමයි බජට් එක තිබුණේ 2021 බජට් එක. ඒකේ පිළිතුරු කතාව කරේ මම. අපි පැහැදිලිවම කිව්වා.
Order please honorable අංගජන රාජජන විටෙක් කියන.
අපි පැහැදිලිවම කිව්වා සබ්‍රි ඇමතුමා මේක යන්න බෑ මේ ප්‍රශ්නේ. ඔය යන මාර්ගය වැරදි. පෙරලලා බලන හැන්සාඩ් එක. එදා IMF එකට ගියා නම් එදා ඩෙට් රීස්ට්‍රක්චරින් එකක් ගැන කල්පනා කරා නම් අද අපි මේ අමාරුවෙන් වැටෙන්නේ නැහැ සබ්‍රි ඇමතුමා. අපි මේ අමාරුවේ වැටුනේ ඔබතුමන්ලාගේ නොහැකියාව නිසා. සමාවෙන්න මට මෙහෙම කතා කරන්න සන්තෝෂෙන් නෙමෙයි. ඔබලා කියනවා නම් ඔබලා දැනගෙන හිටියා කියලා ඇයි දෙයියනේ මේක කරේ නැත්තේ? දැන් ඔව් මම ඊයේ පැය 3ක් මුදල් මණ්ඩලයේ සමාජිකව සමග දීර්ඝ විග්‍රහයක යෙදුණා. මම කැමති නෑ එතන කතා වෙච්ච මෙතන කියන්න. මොකද වගකීතු විපක්ෂයේ සමාජිකයෙක් හැටියට ඒ කතාව අපේ අභ්‍යන්තර කතාවක් විය යුතුයි. හැබැයි අපි මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න කාරණා පහක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි අපේ රටේ තියෙන මේ බදු ප්‍රශ්නේ. අපේ භාණ්ඩාගාරයට ආදායමක් නැහැ. මම නම කියලම කියන්නම්. රාණිජාමහ මැතිණිය කිව්වා මේ ප්‍රශ්නේ පටන් ගත්තේ බදු කපා හැරීම නිසා. ඒ බදු කපා හැරීම වැරදි කියලා මෙතන අපි තර්ක කරා. අපි කිව්වා නැවතත් මංගල සමරවීර යුගයේ තිබිච්ච බදු එතනට බැරි නම් ඒ කිට්ටුවට හරි යන්න. රටක් බදු නැතුව දුවන්න බෑ. අපේ රට තමයි ලෝකයේ අඩුම දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු ලැබෙන රට. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලේ දළදේශීය නිෂ්පාදනයෙන් 20%කට කිට්ටු වෙන බදු තිබුණා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අස්වැලා 2015 ආණ්ඩුව ගන්නකොට එය 9%ට විතර බහැලා තිබුණා. මංගල සමරවීර මුදල් ඇමතිවරයා ඉවත් වෙනකොට 12 මාරට විතර නැගලා තිබ්බා. අද 8%ට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ බදු සාධාරණ විදියට ලබා ගන්න ක්‍රමවේදයක් යොදා ගන්න ඕනේ. අපි එක පෙන්නලා දුන්නා. ඔබතුමා කියනවා නම් කියන්නේ නැහැ කියලා. විපක්ෂ නායකතුමා ඇතුළු අපි සියලු දෙනාම කිව්වා ඔය බදු ප්‍රතිපත්තිය වැරදි. ඒක තමයි මේකන මුල. ඒ නිසා මේ බදු සංශෝධන කරන්න සිද්ධ වෙනවා. දෙවනි කාරණාව තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම. දැන් ඔබතුමා කියනවා ජූලි මාසේ ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙනවා. අපි කොහොමද මේක ගෙවන්නේ? ඔබතුමා හොඳටම දන්නවා අපි කිව්වා ඩොලර් මිලියන 500 ගෙවන එක සම්බන්ධයෙන් ඊට වඩා හිතන්න තිබුණා. එදා ඩොලර් මිලියන 500 අතේ තියාගත්තා නම් අඩු ගානේ කිරිපිටි ටික බෙහෙත් ටික ගේන්න පුළුවන්. ඒක කිව්වා. ඒක අපි විතරක් නෙමෙයි ඔබතුමා නම් කරා ආර්ථික විශේෂඥයෝ 3 දෙනෙක් ගැන. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතුමා කිව්වා, ශාන්ත දේවරාජන් මහතුමා කිව්වා, ශාමිනී කුරේ මැතිණිය කිව්වේ නැති වුණාට ඒ කට්ටියත් ඒ අදහසෙමයි හිටියේ. සබ්‍රි ඇමතුමා ඔබට මතකද මම ඔබට රෑ කෝල් එකක් දීලා මං කිව්වා සබ්‍රි we are having a serious situation. I told you look at who bought the shares or rather the bonds in the secondary market. ඇයි මේවා ගෙවන්නේ? මේවා සමහරු ඒ ගෙවපු පුද්ගලයෝ කතානායකතුමා 100%, 200%, 300% ලාභ ගත්තා. 100%, 200%, 300% ලාභ ගත්තා ඩොලර් වලින්. මම සබ්‍රි ඇමතුමාට එදා රෑ කෝල් කරලා කිව්වා I told you you can't deny that because it's a fact. හරි ඒක වුණා. එතකොට මෙතන දූෂණයක් වංචාවක් වුණාද කියන එක හොයලා බලන්න අවශ්‍යයි. I propose in this house that we immediately appoint an independent accounting firm internationally to undertake a forensic audit of all what happened with those bonds and other issues.
Honorable member, thank you very much.
Can I have a little sir? Can I? Sorry.
Honorable Member, what is the point of order?
Give me 2 minutes, I'll finish.
Honorable Member, what is the point of order?
Ape Varaprasada Pilibando, that is Arbudakari, Prasna, Ujatavilati and Mohotak, may Parliament to a letterhead in the PDPAS.
Honorable Member, this is not a point of order.
May I can appeal to the Prasna Karmulas and
Honorable Member, what is the point of order?
Point of order is a make it yen, may Ada Vahanakila.
Honorable Member, this is not a point of order. Thank you.
Parliament to a
Honorable Member, you have to wind up. The time is 5 minutes.
We have given you. Obatuma apita abiyogayak karanawa meka arang antar palana kara mokak hari weda piliwelakata api nissala yanne ne.
Honorable Member, please wind up. Your time is
up.
We have given you extra time already.
Api sudana api eka saakatcha karamu kohomada karanne kiyala. Namuth metana thiyena gatuluwa tamai gotha
Member, thank you very much.
Samaja illanne. ඉතින් එතනට අඩුව යම් කිසි දෙයක් කරගන්න
අපිට
සාකච්ඡා කරලා විසඳුමක් හොයාගන්න පුළුවන් අපිට එතනින් අපිට නෑ අපිට සාකච්ඡා කරලා විසඳුමක් හොයාගන්න
පුළුවන්
අන්තර්වාර විසඳුමක් හොයාගන්න පුළුවන් අපි ඒ සම්බන්ධයෙන්
සාකච්ඡා කරමු කියලා you have 10 minutes